දෙසුම් 33කින් සමන්විත නිබ්බාන දෙසුම් පෙළ මේ තිරිගල නිස්සරණ වනසෙනසුනේදී පවත්වන ලද්දේ දැනට දේවාලයේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
ඒතං සංසං ඒතං පනිසං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය, මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන.
අතිපූජනීය මහෝපාධ්‍යාය මහේපාණන් වහන්සේ ප්‍රධාන කරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි. සුද්ධාලියන මාතෘකාව යටතේ පවත්වන ලබන දේශනා මාලාවේ 11 වන දේශනයයි. නාමයක් රූපයක් සත්‍ය කරගෙන පස්සේ හටගන්නේ නාමයෙන් කෙරෙන නම් කීමෙන් රූපයට අධිවචන සම්පස්සේදී රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝ සම්පස්සේදී සැලසෙන නිසා බව පසුගිය දේශනයේදී විස්තර කරන්න තිබුණා. පස්ස කියන වචනය ධර්මයෙන් ඉදිරි දෙන ආකාරයට ඒ ස්පර්ශ ඒ පස්ස කියන වචනය සම්පූර්ණ වන්නේ මේ අධිවචන සම්පස්සේ පටිඝ සම්පස්සේ කියන අංග දෙක එකතු වෙලා. ඒ වගේම රූපම් කියන වචනයට බුදුපියාණන් වහන්සේ දුන්න විශේෂ නිරුක්තියක් අපේ පසුගිය දවසේ සඳහන් කළා. කජ්ජනීය සූත්‍රයේ සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුක්තයේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වෙන නිරුක්තියක් උපපීති කුහෝ විස්තරී තස්මා රූපං පිවිච්චති යන්නේ බුදුපියාණන් වහන්සේ මේ රූපය පිටස්කන්ධේ හඳුන්වල තිබෙන්නේ මේ රූපමය වන නිසා. මොනවන්ද රූපම වන්නේ? සීතලෙන්, උෂ්ණයෙන්, උසගින්නෙන්, පිටාකාරයෙන්, මදු මදු ආදීන්ගේ ස්පර්ශයෙන්, ඒ ජීවි වලින් රූපමය වන නිසා ඊට රූපය කියනවා කියලා බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. මෙන්න මේ උත්තරාර්ථය විග්‍රහ කිරීමේදී අප මේ රූපස්කන්ධය තුවාලයකට සමාන කළ හැකි බව සඳහන් කළා. අතුවා ආදී තෝරන තිබෙන ආකාරයට මේකට දෙන අර්ථ, මේ රූපණ කියන වචනයට දෙන අර්ථ, හිතන පෙළෙහි ගැටෙන ලිඩෙන දුන්නස්සන කියන ඒ අදහසු ඒ අර්ථය දීලා තිබෙන්නේ. මේ හිතන පෙළෙහි ගැටෙන ලිඩෙන දුන්නස්සන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් සිද්ධන තුවාලයක් ඇති කෙනෙකුට තුළ පහළ වන ප්‍රතික්‍රියා සිහි ගන්න දුරවල්. මේ ඉබ්බෙන ගතිය නිසා පටිඝ සම්පස්සය ප්‍රතිපදිතයි කියන ඒ නිසා ඉතාමත්ම අර්ථවත්. පටිඝ කියන වචනේ මූලිකාර්ථය නම් ගැටීමයි. රූපධර්මයක් හටගන්නේ තුවාලයේ ඉක්ීමක් යනු මේ ගැටීම නාම ධර්මයන්ගේ පිහිටෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. රූපෙහි යමක් ගැටුණ විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ ඇති කරගන්නා රූප සංඥාව එනම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධකාරයේ අතපත ගෑමක් වගේ. අපකහස වන රූපයේ නියම තත්ත්වය සතහර ගැනී ගැනීමට සාමාන්‍ය රූපය ඇසහැර බලනවා. ඒ වගේම ඇසට පෙනෙන රූපයේ නියම තත්ත්වය දැන ගැනීමට අතදා බලනවා. අපකහස වන රූපයේ නියම තත්ත්වය සතහර දැන ගැනීමට ඇසහැර බලනවා. අසිත පෙනෙන රූපයෙන් යන තත්ත්වය දැන ගැනීමට අත්දා බලනවා. මේ දෙකම අර අන්ධයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින් වුණත් මුලාව සම්පූර්ණයෙන් උදත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා. ඊට හේතුව ඝන සංඥාව අනුව නිගමනයකට ගැනීමට පුරුදුලි සිට නිසායි. භෞදිත්‍ය විභෞදිත්‍ය යන අන්ත දෙකට සුදුසුන්නේ මේ රූපය පිළිබඳව ගත්තු ඝන සංඥාව බව අපට කලමුවාද සූත්‍රයේ සඳහන් වන එක්තරා ගාථාර්ථයකින් පෙන්නුම් කරන්න පුළුවන්. අපි ගියවර ඒ ගාථාර්ථයක් සුපුටා දැක්වා. රූපේ සුදිස්වා විභවං භ්‍රාංච විනිච්ඡන් රූපේ ජන්තු ලෝකි. රූපයන් පිළිබඳව සදාශවත් සවන පැවැත්මක් කියන මේ කාරණා දෙක දැකලා ලෝකේ මිනිස්සේ සම්පූර්ණ නිගමනයකට එරමෙනවා. මිසක වශයෙන් රූප ධර්ම තිබෙනවා ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීම ඇතිකර ගන්නවා මේ සාමාන්‍යයෙන් ලෝකයා. මේ ඇතිකරගත්තු අදහස රූප සංඥාව. අර යකීම නිසා ඇතිකරගත්තු එක්තරා සංඥාව. මේ රූප සංඥාව කොමට්ටමින් ගත්තොත් මේක එක්තරා විදිහක අනුභීතගේ නිගමනයක් වෙනවා. මෙන්න තමයි ලෝකේ භව විභව කියලා අන්තගාමී දෘෂ්ටි දෙක තවරුල තිබින්නේ. මේ රූප ධර්මයන් ද්‍රව්‍ය පිළිබඳව නොයෙකුත් විදිහේ මති මතාන්තරින්වත් ලෝකේ පවතින්නේ ඒවා ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් ඇහිට අපට හසුවන ඇසට පේන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකේ තිබෙනවා. එතකොට යම්කිසි දෙයක් යම්කිසි කාල සීමාවක් පවතිනවා ඒවට ඒව නැති වෙලා යනවා. ඉන්න මේ අනුව ලෝකේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවායි ඒ වගේම උත්තර අවස්ථාවක ඒවා විනාශ වෙ යනවායි කියලා මේ විදිහට භව විභව වශයෙන් දෘෂ්ටි දෙකක් අන්තනාමි දෘෂ්ටි දෙකක් ලෝකේ පැනගිල තිබෙනවා. මේකත් මේ රූප සංඥාවක් උත්තරා විදිහක බිරිඟුවක් ඔස්සේ දිනුවක් වෙන දෙයක් මේක උත්තරා විදිහක මුලාවක්. අර බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දැක්ව තිබෙන්නේ නාමය රූපය පටිඝ රූප සංඥාවක් යම් තැනක හැටියෙනවා නම් උපරේෂණය වෙනවා නම් සම්පූර්ණයෙන් වලක්වන ලබනවා නම් අන්න එතන අන්තෝජතෝ බහිජතෝ සෝති මේ මූලික සංකෝර ගැටලුවම විසඳුම බව කපාහරණ බව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක මේ අපි කියන විග්‍රහ යන්නේ තරම දුරට තේරුම් ගන්න පුළුවන්. මේ නාමය රූපය ඒ වගේම පටිඝ රූප සංඥාව මේ පද හතරම වේදගත් වෙනවා. පටිඝ රූප සංඥා ඒක අර හඳුන්වන පටිඝ සම්පස්ස අපි වචන සම්පස්ස කියන වචන දෙකට සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂඥයක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශයයි. ඒ නිසාම මේ කලහ විවාද සූත්‍රයේ දැක්වල තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැනගීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා මේ භව විභව දෘෂ්ටි ඇතිවෙනවායි කියලා. මේ ස්පර්ශය පිළිබඳ විග්‍රහය සමක්‍රමයෙන් ගැඹුරට ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාව සූත්‍රණ පාතේ ඒ කලහවාද සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. ප්‍රශ්නෝම ලෝකස්මින් කුතෝ නිදාන ප්‍රශ්නය අසනවා ලෝකයෙන් ස්පර්ශය කුමක් නිදාන කොටගෙනද පවතින්නේ කුමක් හේතු කොටගෙනද පවතින්නේ කියලා. ඒකට දෙන පිළිතුර නාමං ච රූපං ච පටිච්ච ඵස්සෝ නාමය රූපය නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට අසන ප්‍රශ්නය කිස්මින් විභූතේ න පුරාන්ති ඵස්සා කුමක් නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකිරිද්ද. ඊට දෙන පිළිතුර රූපේ විභූතේ න පුරාන්ති ඵස්සා රූපය නැති වූ කල්හි ස්පර්ශය ස්පර්ශ නොකිරිද්ද. ඊළඟට අසන ප්‍රශ්නය පිළිතුර ඉතාමක වේදගත් ගැඹුරු ඒ වගේම ගැඹුරු විදියේ චරිතය ධර්ම ධර්ම විග්‍රහය. ඒ නිසා අපි මේ ගාථා දෙකම සම්පූර්ණයෙන් උපුටා දක්වන්න උත්සාහ කරනවා. ප්‍රශ්නය මේකයි කතන් සංයතස්ස විභෝති රූපං සුඛං දුඛං වාති කතන් විභෝති ඒ සංයේ පබ්බේ යථා විභෝති සංජානාමි ඉතේ මනෝමි. කතන් සංයතස්ස විභෝති රූපං එසේ සමන්විත වූ රූප රූපේ නැති වෙයිද සුඛං දුඛං වාති කතන් විභෝති සතුටුද්දකද කෙසේ නම් කොයි ආකාරයකින් නැති වෙයිද. ඒකම මේ පබ්බේ යථා විභෝති මේවා නැති වෙන ආකාරය මත කියන මනව සංඥාන ඉතිමේ මනෝ මේ කාරණය දැනගන්නේ යන මේ අදහස මත ඇති වෙන්නේ. ඒකට දෙන පිළිතුර මේකයි. ආශ්චර්යමත් පිළිතුර නැසන්නේ සංයේ නවිසන්නේ සංයේ නෝපිය සංයේ නදිදෝත සංයේ ඒවම් සමේතස විභූති රූපං සංඥාන දානාහි පපංච සංඛා. මේ සංඥා සංයේ මේ කියන්නේ මේ අර රූපේ විභූත වූ එමන රූපේ නැති වූ තත්ත්වයක් ලැබූ ඒ වගේම සත දුක් දෙක නැති කරගත් තත්ත්වයක් ලැබූ පුද්ගලයෙකු පිළිබඳව මේ විස්තරය කෙරෙන්නේ මේ සංඥා සංයේ. ඒ තැනැත්ත සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංයේ වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් යුක්ත තැනැත්තෙක් නොවේ කියන එක. ඒ වගේම මේ නිසංඥා සංයේ. විකෘති සංඥාවෙන් යුක්ත සංඥාවක් කුත් නෙවෙයි එතන. ඒ කියන්නේ නිසංඥ වූ පුද්ගලයෙකු කුත් නෙවෙයි. සිහි නැති වූ පුද්ගලයෙකු කුත් නෙවෙයි. මේ සංඥා සංයේ නැයි සංඥා සංයේ. මොකද අසන්නේ. ඒ වගේම සංඥාවෙන් තොර තත්ත්වයක් කුත් නෙවෙයි. ඒක දැන් නියෝජ සමාපත්තිය නැත්නම් ආසන්න සත්තාදී ස්ථානවල තිබුණා වගේ ඒ සංඥාව ඒත්තම නැති තත්ත්වයක් කුත් නෙවෙයි. විකෘත සංඥා. සංඥාව ඉක්මනින් ප්‍රතිකෘත වෙයි. ඊළඟ සංයෝගස් නිභෝති රූප. මේ ඔක්කොම නොරේ නොයි කියන වන්නේ හතරට තියෙන්නේ මූපද දෙකේ. ඊළඟ සංයෝගස් නිභෝති රූප තුනේ මූපද දෙක කියනවා. මේ මෙසින් සමන්විත වූ රූප. රූපේ නැති වෙයි. සංඥා නිදානාහි පංච සංඛා. මත නිසාද කියලා විතර තියෙන හේතුව දක්වමතයි සංඥා නිදානාහි පංච සංඛා. පංච සංඛා වූ සංඥාව නිදානය කොට ඇති හේතුව. එතකොට මේ ගාථාවේ අර්ථ විග්‍රහ පිළිබඳව අපිට විශේෂයෙන් යමක් කියන්න සිද්ධ වෙනවා. මත නිසාද මහා නිද්දේශයේ වලට තෝරලා තියෙන්නේ මේ ගාථාව තෝරලා තිබෙන්නේ මේ අර චතුර්ථ ධ්‍යානය ලබාගත්තු කෙනෙක් එතුම අරූප ඥානය වන ආකාස සංඛ්‍යාතනය පිටත සිත යොමු කරන අතුරු අවස්ථාවකටයි මේ ගාථාව තේරුම් කළ දෙයක් තිබෙනවා. එහෙත් තෝරන විදිහ වල දරන විභූත සංයෝග කියන එක එතන ඒ අරගෙන තිබෙන්නේ මේ විභූත සංයෝග කියන්නේ අරූප සංහාපත්‍ය නිරේ කියන එක. ඒකත් සාමාන්‍ය සිත් තත්ත්වයක නිරේ, විසංයෝග තත්ත්වයක නිරේ, අසංය සත්ත්ව නිරෝධාදී තත්ත්වයක නිරේ, අරූප සංහාපත්‍ය නිරේ. එතකොට ඉතින් ඉතුරු වන්නේ මෙන්න මේ විදිහ අතුරු අවස්ථාවක් තෝරන්නේ ඒක නිසා වෙන්නේ නැති මහා නිද්දේශයේ මේක තෝරන්නේ ආරූප මග්ග සමන්දී කියලා. ආරූප ධ්‍යාන වලට යන මාර්ගයේ සිටිය තැනත්තකගේ චිත්ත tattve විදිහට ඒක තෝරන්නේ. ඒ වගේම අනිත් කටුවාරු ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන කෞතමයාගේ බාණ්ඩ මේ සූත්‍රයේ ඒ චතුස් මඟවත් මේ සූත්‍රයේ ඒ ධර්ම විග්‍රහය පිළිබඳ ඉදිරිපත් කළ තියෙන ආකාරය අනුව කෞතමයාගේ බාණ්ඩ මෙතන තියෙන ඉතරක් ගැඹුරු යම් කිසි ගැඹුරු tattvයක් ලෝකෝත්තර tattvයක් මෙතන තිබෙනවා. පුතේ සමතික්කම රුණාසයෙන් අරූප ඥාන ආදී කියන ඒ විදිහට එහෙම නැති කිමක් නොවේ මෙතන ලෝකෝත්තර වශයෙන් ප්‍රහාන වශයෙන් ඉක්මනීම මෙතන හඳුන්වන්නේ විශේෂයෙන් මේ අවසාන පදයෙන් කියන සංඥා නිදාන උපපංච සංඛා මේ උපපංච සංඛා ගැන විදර්ශනාවට අයත් පදයක්. ඒ වගේම අර ඒ සූත්‍රයේ මුලින් ගාම එන්නේ විදර්ශනාවට ගුරු මහා ගැඹුරු වන්දනේ ප්‍රශ්න මාලාව. ඒක අපිට දැක්වන්න පුළුවන් ඒ සූත්‍රයේ කර්මවාද සූත්‍රයේ ධාතන දහසකින් සමන්විත සූත්‍රයක්. ඒකේ කලමිනිය ගාථාව ගාථාවින් අගෙන ප්‍රශ්නේ උතුු කෘතා කලවා විවාදා පන්දේර සෝකා සාමච්චරාජ මානති මානා කරපේතුනාච කුතෝ ප්‍රහේතා කදිංග බ්‍රුහි කලම විවාදය කොතනින් හටගත්තාහුද කුතෝ ප්‍රහේතා කලහා විවාදා. ඒ වගේම පරිදේව සෝකාථා මච්චරාජ සෝක පරිදේව ඇඳින් දලපීම් මච්චරිය ඒ වගේම තේසුන්ය ආදී පරිදේව සෝකාථා මච්චරාජ මානාතිමාන ඒ වගේම මානාතිමාන කියන ඒ ක්ලේශ ධර්ම ඊළඟට තේසුන්ය කියන කිසුනාවාද ඒවාම් කීම් ආදී ඉන්නම කෙලෙස් ධර්මද ඇතිවන්නේ කොතනින්ද කියන එකයි මූලික ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රයේ දාඨා ධාතයෙන් සමන්විත සූත්‍රයේ ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ඒ ප්‍රතිත සංස්ථාද ඥානයට අනුව ඒ දක්වනවා අර කලහ විවාදවලට හේතු විදිහට දක්වනවා කලහ විවාදයේ ක්‍රියා ප්‍රවෘතා කලහ විවාදා. ඒ කියන්නේ යම් යම් දේවල් ක්‍රිය වශයෙන් සැලකීම නිසා කලහ විවාද ආදී ඇති වෙන බව දක්වනවා. කවිට අර දම්බලක පුරුක් වශයෙන් විකාශනය වන්නේ මේ සූත්‍රයේ. ඒකේ ක්‍රියා ප්‍රවෘතා කලහ විවාද ආදී වශයෙන් දක්වනවා ප්‍රිය වශයෙන් යමක් සැලකීම නිසා කලහ විවාද ඇති වෙනවා. ඊළඟට ප්‍රශ්න කරවන ප්‍රශ්නේ ඒ ප්‍රිය කියන කාදහස ඇතිවන්නේ කොහොමද කියලා. ඒකට හේතු හැකද දක්වන්නේ ඡන්දය. ඡන්ද නිදානාං පියානි ලෝකී. ලෝකේ ප්‍රිය විදියට සැලකෙන දේවල් ඡන්දය මුල් කරගෙන කැමැත්ත ඕනෑකම ආසාවාදී එතකොට ඒ ඡන්දෙ මුල් කරගෙන ප්‍රිය කියන අදහස ඇති වෙනවා. ඊළඟට ඡන්දය ඇතිවන්නේ මොකක් නිසාද කියලා අද ප්‍රශ්න අහනවා. ඡන්දය උත්තරනදීට හේතුව. ඒකට හේතු වශයෙන් දක්වන්නේ සාතං අසාතං. සාත අසාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සත දුක් වේදනා කියලා. කුමාරි අර වේදනාව නිසා ඇතිවන මනාප එන්නතම් මනාප අමනාප වේදනා කියලා ගන්න පුළුවන්. සාතන් අසාතන් ඒ දෙක සතදුක් වේදනා තමයි අර ඡන්දයට හේතු විදිහට දක්වන්නේ. එහෙනම් මේ සාතන් අසාතන් කියන මේ භේදයට හේතු අහනවා. ඒකට තමයි ප්‍රකාශ කරන්නේ ස්පර්ශයයි මේ අපි හේතුවයි කියලා. ස්පර්ශය නිසායි අර සතදුක් වේදනා ඇතිවන්නේ. ඊළඟට අහන ස්පර්ශයට හේතුව කුමක්ද කියලා. ඒක අපි කලින් දැන් ගැනටවත් සඳහන් කළා කියන්නේ පස්වෙන් ලෝකත් මේ කුතෝන දානවා කියලා අහපු ප්‍රශ්නේ අපි මේ ආරම්භ කළේ කියන්නේ එතන. ඒකට දෙන පිළිතුර නාමංච රූපංච. ඒකට පස්ව කියලා ඒ දංගලේ පුරුකට න්‍යායය තියෙන්නේ නාම රූපේ. ඔන්නයි නාම රූපයක් නිහයි ඊට වඩා ගැඹුරට යන තැන තමයි නිමිලතර දැන් අපි ඔය ඉඳලා තියෙන්නේ මෙසං සංඥා අධිගාඛා කොහොමද කියලාද රූපේ විභූතින පුසන්තිපස්ස මෙතන අහන ප්‍රශ්නයක් හරි අමුතු විදිහට ස්පර්ශය උකම් මොන දුරිමත් නිමෙතන කියන්නේ ස්පර්ශය ස්පර්ශ නොකරන්නේ ඉතින් ඒක කියන්නේ කවර අවස්ථාවකදී ස්පර්ශය ස්පර්ශ නොකර ඒකත් රූපේ විභූතින පුසන්තිපස්ස රූපේ නැති වූ කල්ලි ස්පර්ශය ස්පර්ශ නොකර ඊට කෙරෙපු වශයෙන් තමයි ඒකට නසංය සංඥාදී ගාථා මේ දේශනා කරලා තිබෙන්නේ. ඒක නිසා අපිට ගන්න තියෙන්නේ මෙතන හරි මෙතන මේ ගාථාවෙන් කියවෙන සතුටු ඉක්වදීමත් අර සතුටක ධ්‍යාන අවස්ථාවේදී කරන අර්ථාවකාරික වීමක් නෙවෙයි. ඒවා තමයි මේ ගන්න තියෙන්නේ. ඊට වඩා ගැඹුරු. මේ උත්තර වශයෙන් විමුක්ති තත්ත්වය, සුඛ දුක්ඛ ආදීම, ඒ වගේම රූප. රූප සංඥාවයි මෙතන කියන්නේ. මෙතන සංඥාවට විතර ප්‍රශ්නය. මේ වුණාත් මේ විග්‍රහයම මේ ඉතාමත්ම බුදුපියාණන් වහන්සේගේ මේ කලවිවාද සූත්‍රයෙන් දක්වන දේශනාවේ උඩුගෙන වෙන අවස්ථාව තමයි මේ මේ කියන මේ මහපරි සංවාදී ගාථාව. ඒක 13 වෙනි ගාථාව හැටියට තිබුණේ සාමාන්‍ය නෙබඳු ධර්ම විග්‍රහ කෙලවන්නේ නිර්මාණය. මේකින් කුඩු ගන්නවා. ඒක නිසා මෙතන කියන්නේ නිවන් සිතක් පිළිබඳ තත්ත්වයේ මේ කියන ප්‍රතිශේධ හතරක් තිබෙනවා. නෑ 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 කියන හතරක් මෙතන තිබෙනවා. ඒක සංය සංය, නෝවි සංය සංය, නෝති සංය, අනුභූත සංය. මේ නෑ නෑ හතරම අර ලෝකෝත්තර විදිහේ එක්තරා සංඥා මට්ටමක් මොන බුදුම විදිහේ සංඥා මට්ටමක් මේ. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශය පිළිබඳ විග්‍රහයක් මෙතන කියන්නේ. මම කතා කරලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ මෙතන මේ රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕන. ඒක ඉතාමත් ගැඹුරු දෙයක්. අර අන්තේජතා බහිජතා සූත්‍රයෙන් අපි කම්මුත් සංඝාන්තලෙකේ නාමන්ත රූපන්ට ඉන්නට ප්‍රතිදින් රූප සංඥාද. එතන රූප සංඥා කියලා කියන විශේෂය. සාමාන්‍ය ලෝකයා එතෙක් හිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන කාක් මේකක් කියලා තාප ස්වරූපව හිතුවේ රූපේ නිදීමට නම් අරූපය අල්ල ගන්න ඕන කියලා. අපි කල්පිත අවස්ථාවේ කලින් දේශනාවක සඳහන් කළා ඒ අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දෙකලා බය වෙන යකෙක් කියලා හිතාගෙන යකාගෙන් බේරෙන්න දිනන වගේ. යකත් අරගෙන දුවන්නේ අන්නේ වගේ අර අරූපය තිබෙන රූප සංඥා රූප සංඥාව කියන්නේ අර සංස්කාර මනින් මේක ඈත් කරනවා. ධ්‍යාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැති වෙන්නේ නැහැ. ඒකේ බුදු පියාණන් වහන්සේ කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳ පරිණතිය මොකද්ද? ලෝකයට දුන්න පරිණතිය රූප සංඥාව පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කරගැනීමයි රූපෙන් නිදෙන්න පුළුවන් වන්නේ. ඒක සංසාරේම කරකැවෙනවා. දැන් අරූපෙන් රූපයන් කල්ප ගණනක් ඈත් වෙලා හිටියොත් ආදු රූපෙන් තොඳ කරකැවෙනවා. කරකැවෙන්නේ ලක්ෂාද? අර රූපයේ හොල්මන තිබෙන අරූපයේ තිබෙන අනිත් නිසා තමයි බුදු පියාණන් වහන්සේට කන්තිගේ සාරසූරුන්ට බලුනේ මේ සංසාරයෙන් මිදෙන්න භවයෙන් මිදෙන්න. ඒකෝට මේ භවීය දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක් මේ කර්මලෝක සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තිබෙනවා. භවීය දෘෂ්ටි නට රූපේ ඒක නිසා මෙතන කියන්නේ අර මෙතන මහා නිද්දේශයට වඩා වෙනස් පුරණයක් දෙන සමහර විට පිටින් පුළුවන් කියන ඒක ධර්මයට ගන්න පාරක් කියලා නමුත් මේක පිටින් ගුණ සාධනීමට මේ කාරණා ප්‍රකාශ කරන්නේ මේ 13 වෙනි ගාථාවෙන් කියන්නේ එතකොට නෝනින් පුරුගන්නුන අවස්ථාවයි. ඒක වලත් පහදී වෙන 14 වෙනි ගාථාවයි. ඒ ප්‍රශ්නිකරු ප්‍රකාශ කරනවා යන්තන් අපිච්චින අකිට්ඨ වීනෝ අඤ්ඤන්තං කුච්ඡාන කදින්දු හුදුරි. අපි අහත් ඇසුවද ඒකට ඒක ප්‍රකාශ කළා. දැන් මේ කියන්නේ අර මුලදී අහත ප්‍රශ්නිය දැන් විසඳිලා ඉවරයි කියන එකයි. 13 වෙනි ගාථාවෙන් යන්තන් අපිච්චින අපි යමක් ඇසුවනෝද ඒ අපිට ප්‍රකාශ කර තිබේ. අතිත්තේන අනන්තං කුච්ඡාලත දින්ද දෝහි අපි වෙන දෙයක් ගන්න අතන ඉතින් යට වෙන දෙයක් අපි යතන්නේ මොකද්ද යතන්නේ එක්තරතද්දම්පි වදන්ති හේතේ යක්ඛස සුද්ධි උද පඬිකාසේ උදව් අනන්ත වදන්ති එක්ක ඒ කියන්නේ අර ප්‍රශ්න කරු ඊළඟට මේ තත්ත්වයේ තේරුම් ගන්න බලන භව භව දෘෂ්ටි ආශ්‍රේ යක්ඛ කියන වචනේ උදාන්නේ ආත්ම කියන අදහසින් ආත්ම සත්ත්ව කියන අදහසින් එතන තිබෙන උත්තර අවධිකාරය මුත්‍රා දෘෂ්ටිය යක්කස සුද්ධි කියන්නේ ආත්මී ශුද්ධි අවස්ථාව හැටියට සමතලයේ නියමිත ප්‍රශ්න වහන්නේ. උත්තරකක් ගන්න වදන්ති හේතේ යක්කස සුද්ධි උපපන්දිතාසේ උදාහරණ අනුයන්ති වදන්ති එක්කෝ. ඒ කියන්නේ මෙය ආත්මයේ ඉහළම ශුද්ධ අවස්ථාව හැටියට ලෝකේ සිංහ පඬිතුන් ප්‍රකාශ කරනවාද එහෙම නැත්නම් මෙයින් අන්‍ය වූ යම් කිසි දෙයක් ප්‍රකාශ කරනවාද කියලා ඒ විදිහට අර ප්‍රශ්න කරු අහනවා. ප්‍රශ්නෙට උත්තර දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කරන උත්සාහයක් නේ. එතකොට ඒකට තියෙන පිළිතුරු කුමක්ද? එක්තරාක් දම්පි වදන්ති හේතේ යක්ඛස සුද්ධි උපපන්දිතාසේ තේසං පණීතේ සමයං වදන්ති අනුපාදිසේසේ කුසලාවදාන. එතන් පඬිත කෙනෙක් මෙවත් මේ ආත්මික ශුද්ධිය අවස්ථාවේ පිළිගත් කරනවා. ඒ පඬිතෙන් කියන තවත් කොටසක් මේක උච්චේ දෙන කියලා තේරුම් කරනවා. කියලා ඔන්න අවසාන ගාථාවෙන්. අවසාන ගාථාවෙන් මේ භාවි භව දෘෂ්ටි පිළිබඳව මේ විපරීත අදහස එම්පීටිම ප්‍රතික්ෂේප කරනවා. ඒකේච ඤත්වා උපනිසිතාති ඤත්වා ගුරු නිස්සයේසෝ විමංසි ඤත්වා විමුක්තෝ නවිබාධනේති භවා භවායන කමේති බුදුරෝ. උරිතේච ඤත්වා උපනිසිතාති මේ කියාපු මේ පණ්ඩිතමට දෙකම උපනිශ්‍රිතය ඉගෙනගෙන උපනිශ්‍රිත කියලා යන දෘෂ්ටි උපනිශ්‍රිත දෘෂ්ටි වලට හේතු වෙලා ඇති කරගත්තු අන්ත දෙකක් බව තේරුම් අරගෙන ඒ ඤත්වාගෙන වැඩි පුරුෂණකම තමයි සඳහන් වෙනවා. ඒකේච ඤත්වා උපනිශ්‍රිතාති ඤත්වා මුනි මෙවරයා විරහතන් වහන්සේ නිස්සවියසෝ විමංසි ලෝකේ තිබෙන නිශ්‍රයන් නිශ්‍රයන් කියන වචන ගැන අපි බොහොම ප්‍රකාශ කළ වසුගිය දේශනාවල මේ ලෝකයේ අභිවෘද්ධිය ලැබෙන යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්‍රය පිළිබඳව විමංසන බුද්ධියක් ඇති ඒ මුනිවරයා ඤත්වා විමුක්තෝ ඒ අවබෝධය නිසාම විමුක්තව මේ විරාගන්නේ ලෝකයේ සමග විභාගයට ඉන්නේ නැහැ. පකුජාද භවා භවායන සමීති දීජෝ භව විභව දෙපැත්තටම ලැටින්න ඒ කියන්නේ මිනිවර භව විභව දෙපැත්තටම සාස්වත උච්චර දෙපැත්තටම ලැටින්න කියලයි අනිවිදට සූත්‍රය කියලා කරවන්නේ. එතකොට මේ අපි එක්කල විග්‍රහයේ යුක්තියුක්ත ස්වභාවය යුක්තියුක්ත භාවය තවදුරටත් කෙනෙකුට විමසා බලන්න පුළුවන්. සුත්ත නිපාතයෙන් පාරායන වර්ගයේ එනවා උපසීය සූත්‍රය කියලා. අපි කලින් සමහර අවස්ථාවල ඒකගෙන විහිත කරලා දැක්වා. එතන මේ සඳහන් වෙනවා එක්තරා උපමාවකින් ඒ කියන්නේ මුවන්සිත ගහතන් වහන්සේගේ විඥාන විරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකින් අච්චි යථා වාතවේ කියන චිත්තෝ අත්ථං පරේති නෝපේති සංඛං හරියට දුමුසුද වාතයෙන් පුරුගින් දිටි කරන ලද අත්ථං පරේති අත්ථයට ගියා ප්‍රතිනාත ඒකයි ඒ නිල ගියා ජිනිසිද නිල ගියා අත්ථං ගතු නෝපේති සංඛං නිල ගියාට පස්සේ ඒකක තියෙන වචනයක් නැහැ. මේක කොහොමද කියන්නේ? උසුරට ගිය අභිනන්දිරටද ආදි වශයෙන් නියුදර් දිශාවටම ප්‍රකාශ කරන්න බෑ. මොන විදියට කියලා කියන එක පිට ඒ විදියට කියන්න බෑ. එහෙම ප්‍රකාශ කළාට පස්සේ අර උතන් දීපසීව මානව කියලා ඒ අර බ්‍රාහ්මණ මානවයෙක් ඒක සාතෘ දෘෂ්ටි පිටගෙන සිටින නිසා පාසනවා අර මේ සූත්‍රය සුවවගේම ප්‍රශ්නය. ඔක්කොම බිරිඳට දුන්නට පස්සේ අර කතෝර ගන්න බලනවා භව විභව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ දෙකයි උපසීව සූත්‍රය අහන ප්‍රශ්නය. අක්කංගතුසු උදවාසෝ හත්ති උදාහුවේ සස්තති ආරෝගෝ තන්නේ මුණ සාධවී ආකරෝහි තුන යාදී වශයෙන් ප්‍රශ්න කරනවා. ඒ තැනැත්තා ඒ මුනිවරයා අස්තියට ගියාද එහෙම නැත්නම් අක්කංගතුසු උදවාසෝ හත්ති එහෙම නැත්නම් එත් වශයෙන්ම නාස්තික ඉන්නක උච්චේද වශයෙන් නැත්නමාද එහෙමත් නැත්නම් උදාහුවේ සස්තති ආරෝගෝ නිරෝගීව යම්කිසි ශාස්ත්‍ර තත්ත්වයක් ලැබුවත් එන්නේ විදිහට ඒ බොහෝතෙනුවල අපට තියෙන සූත්‍රවල බුදු පියාණන් වහන්සේ මූලින් කුරුගම් වල යම්කිසි දේශනා කළා. අසාධින සිටින සාමාන්‍ය ජනයා අර දෘෂ්ටියෙන් නිදු නැති පෙද්දලෙහි ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා. අර භාවි භව දෙක ඔස්සේ අන්නේ විදිහට කාපුට සිය සූත්‍රෙක තවත් කෙනෙකුට නිදර්ශනයක් අවශ්‍ය නම් තව නිදර්ශනයක් අපිට සොයා ගන්න පුළුවනි. සොයා ගන්න පුළුවන් කෙනෙකුට පොත්පතාව සූත්‍රය දීගණිකාය පොත්පතාව සූත්‍රය උදෙන්දු බුදු පියාණන් වහන්සේ මේ බුදුහත් නිර්වාණ ප්‍රතිපදාව දක්වන්නේ සංඥාශීෂ්ටයෙන්. ඒකත් මේ සංඥා කියන වචනේ වැදගත්තා පින්න කරන සූත්‍රය. අනුබුද්ධාදි සංඥා නිරෝධ සම්පදාන සමාපatti කියන අහන බුදු වචනේ ඉඳන් එතන දක්වනවාගේ නිර්වාණ ධාන ප්‍රතිපදාව. විශේෂයෙන්ම එතන අන්‍ය තීර්ථකින් මේ බුදු පියාණන් වහන්සේකින් ඉල්ලා සිටිනවා අපට මේ අභිසංඥා නිරෝධය පිළිබඳව කියලා දෙන්න කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අභිසංඥා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් ප්‍රකාශ සූත්‍රයේ ඉදිරිපත් කළාට පස්සේ පුත්තපාද පරිද්දාවේ ආසනම එන මෙහි ප්‍රශ්නය සංඥා දුක්ඛ පුරිසස් ආත්තා උදාන් අන්‍ය සංඥා අන්‍ය වත්ත ඔක්කොම සිවක පස්සේ ආසනම මේ සංඥා කියන එක පුරුෂයෙකුගේ ආත්මයේද එහෙම නැත්නම් සංඥා එකක් සංඥා විනිකක් කිය ආත්මයේ විනිකක්ද ඒකද තත්ත්වය කියලා අන්න විතර ආත්ම අදහසින් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්මයේ තේරුම් ගැනීමට හැකියාවක් මේ බ්‍රාහ්මණයන් තුළ තිබුණේ ඒකයි මේ විදිහ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ අර මේක විශේෂ කාරණයක් නිසා මහා විද්‍යාවේ තමයි මේක තේරලා තියෙන්නේ. අර අදාළ නිගමනයක් දීලා තියෙන්නේ මේ මොසන් සංඥා විද්‍යාව. කිසිම විදියකින් අනුතීර්ථකින්වත් ඒ චතුර්ථ ඥානයේ ඉඳලා අරූප ඥානයට යොමු වන විදිය අතුරු අවස්ථාවකට ආත්මී ශුද්ධ අවස්ථාවෙන් කියලා ප්‍රකාශ කළා නෑ. ප්‍රකාශ කරන්නේ නෑ එහෙම එකක්. ඒක මේ අතුරු අවස්ථාවකදී සාමත්ම එතන විශේෂ ගුණ සැලකිය යුතු දෙයක් නෙවෙයි. එතකොට මූල ප්‍රකාශ කළ අදහස් කීපෙම තවදුරටත් සාහතරන නිබ්බාන ප්‍රතිසංයුක්ත සූත්‍ර ගානාවක්ම සමහර විට අපි මේ දේශනා මාලාව ඉදිරියට හමු වෙන්න පුළුවන්. නැත්නම් නැත්නම් මේ ආදී ධාතව සාමාන්‍යයෙන් සිංහික අමතක කරන්න අපහසු වූ තුන අමුතු ස්වභාවයෙන් ඉදන් අනිත් ධාතව අපිට මෙතන විතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. මේ ඒකට සමාන බුද්ධාන ප්‍රතිසංයුක්ත සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමු වෙන්න පුළුවන්. ඒක ඉතර සුළු ඉන්නක් දීමක් වශයෙන් මේ ධාතව තේරුම් ගැනීමට සුළු ඉන්නක් දීමක් වශයෙන් අපි කලින් සඳහන් කළ උපමා දෙකක් මලකට මතක් කරගන්න කැමතියි. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ උපමා ආකාර ප්‍රේම සූත්‍රයෙන් අපි දැක්කෝ මායෝ ප්‍රමංච විඥාන. විඥානි මායාවක් කියලා. මේ කාර්යයන් විදනන විද්‍යාව, විද්‍යා දැක්ම. බුදු පියාණන් වහන්සේ ඒක මොළේ උපමාවක මෙතන දැක්වලා තියෙනවා. අර ස්කන්ධ පහම ගැන ප්‍රකාශ කරන අවස්ථාව විඥානය පිළිබඳව. හරිද මායාකාරී කරි මායාකාරී වූ අතෝති කරි අර මහා මාර්ගයේ යම් කිසි මායාවක් විද්‍යාවක් දැක්වෙනවා. යම් කිසි නිවැරදි පුද්ගලයෙක් දෙවිස මානසිකාරී යුක්ත මේක නරඹන අතරින් තේරුම් ගන්නවා මේක කිස් දෙයක් සිත්කම් තුච්චයන් අසාරකම් මේක කිස් දෙයක් කියලා ඒක තේරුම් ගන්නවා කියලා එහෙම ප්‍රකාශ කරනවා. එතකොට විඥානයේ ඒ කිස් ස්වභාවය තේරුම් ගත්තා නම් කෙනෙක් ඒක හරියට අර විද්‍යා දැක්මක තිබෙන සියලුම සූත්‍ර එහෙම නැත්නම් කපටි සූත්‍ර ඒක තේරුම් ගත්තා වගේ සත්‍යයක්. දැන් අපි ටිකක් සිතේ ගොනු කරලා බලමු මේ විද්‍යා දැක්මක් නරඹන කෙනෙක් කියලා. පොඩිදෙක් තුන විද්‍යා දැක්මක් නරඹනකොට සමහරවිට කටවල් ඇරිලා මේකත් වචනක් කියනවා සිදුවීම නිසා, සාහිත්‍ය නිසා මේ අර විද්‍යාකාරයේ දක්වන විද්‍යාවල් දක්වන අවස්ථාවක්. නමුත් සම්පූර්ණ ගොනු සමානස්කාරී යුක්ත පුද්ගලයෙක්, මේක දකින්නේ අධ්‍යාන යුක්ත පුද්ගලයෙක්, මේ විද්‍යා දැක්ම දිහා බලාගෙන ඉන්න අතරේ මේක ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තා නම් ඒ පුද්ගලයා කොහොමද මේ විද්‍යාව දිහා බලාගෙන ඉන්නේ? අපි ටිකක් කල්පනා කරලා බලමු. බලන්නේ හිස් දැල්මක හිස් දැල්මකින් බලාගෙන ඉන්නේ. ඒකට තමයි අර දැන් මතක් කරගන්න පුළුවන් අර විඤ්ඤාණ අනිදස්සන අනන්තං සබ්බතෝ බබං අනන්ත වූ ඒ විද්‍යාවේ අරිණ නැහැ. විද්‍යාව අන්ත කරගෙන නැහැ, අරමුණු කරගෙන නැහැ ඒ දැල්ම. ඒ වගේම අනිදස්සන විද්‍යාව පේන්නේ නැහැ ඒ දැල්මට. විද්‍යාවෙන් දෙවියන් ඇතුළේ මතඥා අවශ්‍යයි. විඥාණ අනිදස්සන අනන්තං සබ්බතෝ බබං ආලෝකයක් තියෙනවා. ප්‍රඥා ආලෝකයේ නිසා විද්‍යාව කොයිතරම් අර කළු පාට ඍජුවේ රහස් තිබුණත් ඒවා ඔක්කොම අර ප්‍රඥා ආලෝකයට යටයි. දැන් ඔක්කොම ඒකට මේ පුද්ගලයා බලාගෙන ඉන්නේ මිනිස් දෙල්මකි. මේ පුද්ගලයා දිහා යම් කිසි කෙනෙක් අර විද්‍යාව මොහොවෙන් ලෝකෙත් විදිහේ අර කට ඇරගෙන බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුද්ගලයා ගැන හිතන්නේ කොහොමද? සමහර විට මේ පුද්ගලයාගේ තත්ත්වය කොහොමද අයත් එක්ක සංසන්දනය කරනවා. සමහර විට හිතන්න පුළුවන් මේ පුද්ගලයා මේක විද්‍යාව දකින්නේ නැහැ, විද්‍යාව බලන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් සිහින් නැතිව ඉන්නවා කියලා. එහෙම නැත්නම් සංඥාවේ ඉහිටකින් ඉදිරියට කියලා. අන්න ඒ විදිහේ මේ හිස් බැල්ම පිළිබඳව අදහස් තමයි නසංසය නවිසංය සංඥාදී ප්‍රකාශ වන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ මොහෙන් යුක්ත සංඥාවලට රැවටෙන විදිහේ සංඥාව නසංසය සංඥාදී ලෝකයා කවුදත් සත්‍යක තියෙන කලකන සංඥාව සමාගයේ සංඥාව කරගත්තු කෙනෙකුට මේ විකල්ප සංඥා කියන්නේ ලෝකයා ඒ සංඥාව නැති වෙනවා කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලයෙකු ප්‍රේමේ නේ අසල් නෝටි අසන්නේ සංඥාව නැති වූ යම් විධානයකට සමාජ දෙන්නේ නැති කෙනෙකුට එහෙම විභූත සංඥා ඒ විදිහට සංඥාව ක්‍රියාත්මක වූ පුද්ගලයෙකු එන්න විදිහ හතරකින් කියලා තියෙනවා. ප්‍රතිශේධ හතරකින් දක්වලා තිබෙනවා. අන්නාර ප්‍රඥාවෙන් නියුක්ත පුද්ගලයාගේ හිස් බවම ඒකයි ලෝකයාට තේරුම් ගන්න අමාරු. තමි බුදු පියාණන්ගේ උපමාවකම තරමද්දරට හෝ අනුරූපව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර පිටකෙන් හිතන්න පුළුවනි. නමුත් අපි කීප අවස්ථාවක සඳහන් කරන්න තියෙනවා අර චිත්‍රපටි ලෝකෙ ලෝකයට තවදුරට කරන පහසු උපමාවක් ඒක සිනමා ලෝකයේ පිළිබඳව දවල් කාලයේ චිත්‍රපටයක් පෙන්වන අවස්ථාවේ අර සමුකුත් විදිහේ ඒ ජනල් කවුරු ආදී රසාගෙන දුරවල් ආදී රසාගෙන යම් කිසි වයුවරණ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරනවා හදිසියේම අර දුරවල් ආදී අඳුරු ප්‍රමාදයකින් ඇරුණා එන්න ගියා. ඒ අවස්ථාවේ අරක බලාගෙන සිටි අර හොඳටම බලාගෙන සිටි පුද්ගලයා තුළ ඇති වෙන දෙනක කොහොමද? එතෙන්ද ඒ පුද්ගලයාගේ ශිෂ් බලමකුයි ඇතිවෙන්නේ. ඊළඟට ඒ සමහර විට ඒ චිත්‍රපටයේ තවදුරට පෙන්වනවා වෙන්න පුළුවන්. නමුත් අර පුද්ගලයාට ඒ චිත්‍රපටය පෙන්වන්නේ නැහැ දැන්. අපි අර කියුවා සදංග නිරෝධයක් සිද්ධ වෙන ඒ පුද්ගලයා තුළ. දැන් මේ සූත්‍ර දේශනාව හැමදාම අපි පරමාර්ථික සිද්ධාත් වන්නේ ඒ සංසංසං ඊතම් පන්තං යදියං සබ්බ සංඛාර සමතෝ ආදී ඒ පාටිවයි. ඒ පාටේ අනුව එක්තරා විදිහට සදංග නිරෝධයක් අර පුද්ගලයා තුළ සිදු වෙනවා. අර ඒ සබ්බ සංඛාර කෝෂයකට ඒ චිත්‍රපටිය හා සම්බන්ධ ඒ සිනමා දර්ශනය පිළිබඳව ඒ පුද්ගලයා තුළ ඇති සංස්කාරයන් ඒ අවස්ථාවට සමග වෙනවා. ඒ උපදී වශයෙන් සලකනවා නම් ඒ යම් කිසි අධ්‍යක්ෂින් රාශියක් යම් කිසි අධ්‍යක්ෂින් රාශියක මත පිහිටලයි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන දෙක බලන්නේ. ඒ අධ්‍යක්ෂින් රාශිය පිටේදී ඉන්නවා. සබ්බෝපදීපති නිස්සග්ගයත් එලා. සංඥාකේ ඒ චිත්‍රපටිය පිළිබඳ තිබුණ තණ්හාව ආසාවත් දැන් පිටේදී ඉන්නවා. විරාද අර චිත්‍රපටියේ අත් වශයෙන්ම ඒ තිබුණු වෛවර්ණ භාවය විවරණය වෙලා ඒක හේතුලා ගිහිල්ලා. විනෝද චිත්‍රපටියේ ඒ පුද්ගලයාට දැන් නැවතිලා. නිබ්බාන ඒ පුද්ගලයාගේ සංසාරේ නිවිලා. ඔහුගේ විදිහට බලද්දී අන්න ඒ පුද්ගලයාගේ හිස් බැල්ම අර විද්‍යාව බලන යෝනිසෝ මනසිකාරී මිස්ස ප්‍රතිනාන්ත පුද්ගලයාගේ හිස් බැල්ම තේරුම් කරගන්නටයි මේ පද හතරේ වල තිබුණේ. ඒකකොට මේ ගාථාවේ විශේෂත්වයක් කියලා කියන්න තියෙන්නේ අර අගපදයේ සංඥා නිදානාහි පපංච සංඛා. ඒක ගානක වේදගත් දෙයක්. ඒ අවසාන පදයේ ඒ හේතුව දැක්වන්නේ සංඥා නිදානාහි පපංච සංඛා. මතකා දෙයක් පපංච සංඛාව සංඥාව නිදානය කොට ඇති හේතුව මේ පපංච කියන වචනය බුදු දර්මයේ අතිශයින්ම ගැඹුරු අංශයක් තුන්දු කරන වචනයක්. මේ වචනය ගැන සෑහෙන දැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් ගැන නැගුණේ. මේ අපේම මේ බෞද්ධ දර්ශනයේ පවා නොයෙකුත් ක්‍රියාකූල විදිහ අදහස් මේ නිවන පිළිබඳව පැනලාගෙන මේ ප්‍රපංච කියන වචනය ගැන සෑහෙන දැකීමක් නැති නිසායි. ඒක නිසා අපි මෙතන ඉඳලා මේ ප්‍රපංච යන වචනය තේරුම් ගැනීමට සෑහෙන කාලයක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්‍රපංච කියන වචනය සූත්‍ර ධර්මවල යම් කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඉතාමත්ම පැහැදිලි සාධකයක් වශයෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවන් එක්තරා කාරණයක්. දැන් සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම ප්‍රස්තුතයකට අදාළ ධර්ම සමූහයක් පෙරගස්වනකොට ඒ ධර්ම වලින් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වටිනා දෙය අගටයි සඳහන් කරන්නේ දේශනා කුළු ගැනීම වශයෙන්. යම් කිසි කාරණාද අඟුත්තරනිකායේ ඒ ගොහිට දකින්න ලැබෙනවා. අංක වශයෙන් දක්වනවා මේ කාරණා රාශියක් එහෙම දක්වලා අගට දක්වන්නේ වැදගත් නැති. ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අපි සැලකනවා නම් අපට සොයාගන්න පුළුවන් පපංච ශබ්දයේ ඇතුළත් සූත්‍ර හතක්ම ඒ විදිහේ අර්ථතාවක් ඇතිව ඒ කියන්නේ අවසානයට සඳහන් වන්නේ පපංච කියන පදය. පපංච පදේ වැදගත් තමයි තේරෙනවා. අපට ඉතාමත් පැහැදිලි නිදර්ශනයක් සොයාගන්න පුළුවන් අංගුත්තරනිකායේ අට්ඨකනිපාතේ අනුද්ද සූත්‍රයේ. ඒ සූත්‍රයේ අනුද්ද ස්වාමීන් වහන්සේ පාටිණ වංශදායේ භවනා යෝගී සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක හතක් ඇති වුණා. අපිච්චස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්සෝ සන්තුත්ථස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුත්ථස්සෝ පවිත්‍යස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගණිකාරාමස්සෝ ආරදිරියස්සයන් ධම්මෝනායන් ධම්මෝ කුසීතස්සේ උපකිටසතිස්සයන් ධම්මෝනායන් ධම්මෝ මුත්තසතිස්සේ සමාහිතස්සයන් ධම්මෝනායන් ධම්මෝ සමාහිතස්සේ සංයුතුවන් ධම්මෝනායන් ධම්මෝ දුප්පංගස්. එතකොට ඒ විදිහේ විතර්ක හතක් ඇති වුණා. මේව ගැන හිත හිතා හුඟක් කළා. අනුරුද්ධ සාමණේරට එක්තරා විදිහක ධර්ම ප්‍රීතියකින් වෙන්නේ නැති කල්පනා කර කර හිටියා. ගණන හත නිසා සංඥාව අගට එන නිසා මුත්‍රි හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුව වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ඊට උදුන් ගණන් යනක දේශ කලාවනේ වැඩවිසන ලෝයාස්කාව වැඩගැසෙමින් අනුරුද්ධ සංඝාතගේ හිත වැඩ කරන ආකාරයෙන් බලාගෙන හිටියා. දැකලා තේරුම් ගත්තා මේ හතින් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා කියලා මනෝමය කයකින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිලා සාදු සාදු කියලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිත නරක් කරන්නත් හොඳ නැහැ. ඒ නිසා අදුකොහෙද සාදු සාදු කියලා අර ඒ හිතක් හතරක් ප්‍රශංසා කළා. ඒක මහපුරුෂ හිතක් හැටියට. ඒවත් හිතන්නේ හැබැයි මම අටවෙනිනකුත් මේකට එකතු කරගන්න කියලා. අටවෙනිවත් තවත් අමුතු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකක්ද ඒ? නිප්පංචාරාමස්සයන් ධම්මෝ නිප්පංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. දැන් එතකොට මේක ගැන යම් විග්‍රහ කරන්න කලින් අපි දැන් මේ සඳහන් කර දේවල් වල අර්ථය ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ මුල් හතේ සාපිච්ඡත්වත් අපිච්ඡසයන් ධම්මෝ නායං ධම්මෝ වංචතේ කියන්නේ මේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයාටයේ ඉච්ඡාවන් ආසාවන් වැඩි පුද්ගලයාට නෙවි සන්තුත්ථස්සයන් ධම්මෝ නායං ධම්මෝ අසන්තුත්ථස්ස මේ ධර්මයේ සදුදින් සතුට වෙන ගුණ ඇති පුද්ගලයාට සදුදින් සතු නොවන පුද්ගලයාට නෙවි සන්තුත්ථස්සයන් පවිත්‍යස්සයන් ධම්මෝ නායං ධම්මෝ අංගනිකාරාමස්ස මේ ධර්මය විවේක වාසයට කැමති තැනැත්තාට පිළිස්සද ජීවත් වීමට කැමති පුද්ගලයාට නෙවි ආරද්ධීරියස්සයන් ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ ආරද්ධීරිය අරමණ්‍යවත පුද්ගලයාට කුසීතයාට නෙවි මේ ධර්මය උපතිත සතිස්සයන් ධර්මෝ නායං ධර්මෝ මුත්ත සතිස්ස මේ ධර්මය එනමු සිටි සීයත්තාටේ මුලා වූ සීයත්තාට නොවේ තමන්තසයන් ධර්මෝ නායං ධර්මෝ අසමාහිතස්ස මේ ධර්මය සමාධිය මත් වූ තැනැත්තාටේ සමාධිය සහිත තැනැත්තාටේ අසමාහිත පුද්ගලයාට නොවේ පඤ්ඤවතුන් වහන්සේ මොදුප්පන් යසමී ධර්මයේ ප්‍රඥාවන්ත යටය ප්‍රඥාව නැති පුද්ගලයාට නෙවෙයි. ඒක දෙකට කරන්නේ අටේ එන්නේ කියතකොට ඒක අපි අපසංච කියන වචනේ තමයි අර්ථය අපි නිගමනය නොකළ නිසා ඒ විදිහ තමයි පරිවර්තනය කරන්නවන්නේ. නිප්පංච වරමස්සයන් ගම්මෝ නිප්පංච රතිනෝ. බුදුරජාණන් වහන්සේට තුල අටේ එන්නේ මේකයි. මේ ධර්මයේ නිප්පංචයෙන් සතුටවන්නා වූ නිප්පංචෙහි අලුත් නැත්තාටය. සායන ධර්මෝ පංචාරාමස්ස පංච රතිනෝ. මේ ධර්මය ප්‍රපංචයෙන් ප්‍රපංචයේ අලුමු ප්‍රපංචයේ සතුටවන ප්‍රපංචයේ ඒ අලුමු පුද්ගලයාට නොවේ කියලා එහෙම දෙකක් ප්‍රකාශ කළා. ඒකකොට මෙන්න මේ අටවෙනි මහා පුරුෂ විතක්කය එකතු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරලා ඊට රහත් වුණා. රහත් වෙලා ඉතර පින්ති වාක්‍යයක් උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් දෙලියනවා මේ නිප්පංච පිළිබඳ කනිවිදේ බුදු පියාණන් වහන්සේ දුන්න මේ අටවෙනි එක විශේෂයෙන් උන්වහන්සේට රහත් වීමට උපකාරී වූ බව ඒක ප්‍රකාශ වෙන්නේ. යථාමි අහු සංකප්පෝ සතෝ උත්තරි දේසෙයි නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංච ආදේසෙයි තථාං ධම්ම මඤ්ඤාය විහාසින් සාසනේ ලතෝ තිස්සෝ විද්‍යා අනුප්පත්තෝ කතං බුද්ධස සාසනං. යථාමි අහු සංකප්පෝ මගේ සිටිවිලි කොයි ආකාරයට තිබුණේ මම හිත 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 යමද්ද සතෝ උත්තරි දේසෙයි ඊට වඩා මෙලෙස යම් කිසි දෙයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. නිප්පංච රතෝ බුද්ධෝ නිප්පංච ආදේසෙයි නිප්පංචයට ඇලුනා වූ බුදු පියාණන් වහන්සේ නිප්පංචය නිෂ්පංච තත්ත්වයක් මත දේශනා කළා. සංඝම් මඤ්ඤාය විහාසින් සාසනේ ලතෝ. උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන මම සාසනේ යදුම්ව වාසය කළා. සිස්සෝ විද්‍යානුත්ත්ව ප්‍රතිවිද්‍යාවට මම තමිණා කතං බුද්ධ සාසන බුදු පියාණන් වහන්සේගේ අනුශාසනා කළා. ඒක මෙන්න කළා. මෙන්න අපිට තේරෙනවා එතකොට මේ පපංච කියන වචනේ ඒ තරම් වැදගත් දෙයක්ද කියලා. අපේ මේ නිවනට උපකාරවන ඉතාමත්ම වැදගත් අදහසක් මෙතන තිබෙනවා. දැන් මේ පපංච පදයට මුල් තැන දුන් සූත්‍රය ඇතුළත අපිට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, චක්කපඤ්ඤ සූත්‍රය, ඒ වගේම චූලසීහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය ආදී සූත්‍ර ගණනාවකම තිබෙනවා. අර පපංච කියන වචනේ අදතනටදී මේ වැදගත් තැනක් දීලා මේ පපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. අපි ඒක නිසා මෙතන ඉඳලා මේ මදුපිණ්ඩික සූත්‍රය ගැන සම්පූර්ණ ප්‍රමාණික විග්‍රහයක් කරමු. මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වන සූත්‍රයක්. හරියට නිකන් ජවනික අතුනක් වගේ. නමුත් මේ සූත්‍රයේ විග්‍රහයට වසින්න කලින් මේ මදුපිණ්ඩික කියන මේ සූත්‍ර නාමය ගැන පොඩි හැඳින්වීමක් කිරීම සමාජයට සුදුසු වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනා අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් හරියට අර කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට නිපිණ්ඩයක් ලැබුණාම ඒ පුද්ගලයා මේ නිපිණ්ඩ යම් යම් පැත්තකින් රස බලයිද ඒ පැත්තෙන් කෙලවර නොවන මුණක් නැති නිපිණ්ඩ ගලාගෙන ඉන්නේද ඉතාමත්ම ප්‍රණීත නිරි නිපිණ්ඩ ගලාගෙන ඉන්නේද ඊළඟින්ම මේ ධර්ම පර්යාය මේ සූත්‍රය යම්කිසි නුවණැති භික්ෂුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරනතොත් ඒ සතුටත් සුඛ ප්‍රසාදයක් ලබනවා. ස්වාමීන් මේ සූත්‍ර දේශනාවට ජීවිත නම් කරද්ද කියලා බුදුපියාණන් වහන්සේ විමසනවා. අනිවාර්යයෙන්ම බුදුපියාණන් වහන්සේ මේ සූත්‍රයේ නම දීලා දාලා එහෙනම් ආනන්ද මේකට මදුපිණ්ඩික කියලා කියන්නේ නිපිණ්ඩික කියලා ප්‍රකාශ කරන්නේ. ඒත් නිපිණ්ඩේ සම්පූර්ණ රසය පුරා ගන්න අපට ශක්තියක් නැති ඒ වගේම සමහර විට කාල වේලාවක් නැති වෙන පුළුවන් යාද නමුත් ටිකක් නමුත් එළියන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළමුව ගාන්ක පළමුව අවස්ථාව හැටියට තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ තුහුල් වත්තර මහා වනයේ දුගාවීර මේ වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ බණ්ඩපාණියමක ශාක්‍ය කියන්නේ උත්තරයි හරමිකත් හරමිකියක් බස්තුනක් වෙන දීකත් අපි අරගෙන ඒ පුද්ගලයා ඉදන්නේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තාම කිසි ප්‍රශ්නයක් ඇසුවා. කිම්වාදී සමහ කිමක්ඛායි සුමෝ මහණතුමා එහෙම තසරණය ඔබ කවර වාදයේ කිමි යුත් පුද්ගලෙද ඔබ වාදයේ කුමක්ද ඔබ කුමක්ද ප්‍රකාශ කරන්නේ ඒකයි අන්ති කිම්වාදී සමහ කිමක්ඛායි සමහා කවර වාදයක්ද කුමක්ද ප්‍රකාශ කරන්නේ. ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඉතාම දිග පිළිතුරක්. යථාවාදී කෝවාවුසෝ සදේවතේ ලෝකේ සමාරතේ සද්‍රහ්මතේ සත්සමන බ්‍රාහ්මණ්‍යා ප්‍රජාය සදේව මනුස්සාය මෙතේ ඇති ලෝකේ විග්ගයන තුද්ධති යථාචපන කාමී විසංයුක්තං වේරන්තං සංග්‍රාත්මණං අකතං කතුං සුන්නකුච්චං භාභවේ විකතංහං සංඥානානුසෙන්ති ඒවං වාදී කෝහං ආවසෝ ඒවං අක්ඛායි. ඒක පිළිතුරු පරිවර්තනය කිරීමක් ලෝකයේ දැන් නේ බැලුවාම අරතුනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකයේහි මහනුබුමුණන් සහිත දෙවිනිසුන් සහිත මේ ප්‍රජාවෙහි යම්බන්ධ දෘෂ්ටි ඇත්තේ කිසිවෙකු සමයක් වාදනය කර සිටින්ද කාර්යයන්කින් දෙන්ද කිමිලද කුකුස් විචිකිච්ඡා ඇතිව භය විභාග පිළිබඳව තෘෂ්ණාවද පහකොට වහන්සේ කරන්නා වූ බ්‍රාහ්මණය බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. ඒ බ්‍රාහ්මණය ආදිත්ත සංඥා වූ ලග නොගනිද්ද සංඥාවන් අනුසය වශයෙන් ලගගත්තේ නැද්ද අන්න එබඳු වාදය අන්න එබඳු ධර්මයක් මම ප්‍රකාශ කරන වශයෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. මේ පිළිතුරේ මහා පුදුම ගැඹුරක් තිබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයේ යම්කිසි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදය අනිත් වාදයක් එක්ක ගැටෙන එක සාධාරණ දෙයක්. ඒ වගේම යම්කිසිවක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන දේ පිළිබඳ සංඥාවල් උපුද්දලයක් තිබෙනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ මෙතන බුදුරජාණන් වහන්සේ පරස්පර විරෝධී කියමනක් වගේ. යම්බඳු වාදයක් ඇති අනිත් ලෝකයා සමග වාදනය කරයි මේ විශේෂ කාරණා විශේෂ මේ කෙටිව ගත්තොත් අපට මේක සලකා ගන්න පුළුවන්. විශේෂ ලක්ෂණ දෙකක් තිබෙනවා මේ බුදුපියාණන් වහන්සේ දෙන පිළිතුරු. එකක් තමයි බුදුපියාණන් වහන්සේගේ වාදයේ යම්බඳුද ඒ වාදයේ අනිකුත් ලෝකයා සමග ගැටෙන්නේ නැහැ. අනිත් වාද සමග ගැටෙන්නේ නැහැ. ඒ වගේම බුදුපියාණන් තුළ සංඥාවල අනුසය වශයෙන් නැහැ. සංඥා කියන එකට එතන ගැටීමක් විශේෂයි. අපි දැන් සංඥා ගැන විශේෂ අවධාරණයක් කළා. සංඥා අනුසය වශයෙන් නැහැ බුදුපියාණන් වහන්සේ තුළ. නැත්නම් මේ බුදුපියාණන් වහන්සේ දක්වන වාදේ. පුරුකේශ්වරව මේ දණ්ඩ පාරිශ්‍රය කළදී දැක්කේ තියෙන අපි මේකට මේ දානිකාසල කිව්වේ නිකන් නෙවෙයි. ඊළඟට මේ දණ්ඩ පාරිශ්‍රය මොකද කළේ? මේක සූත්‍රය දක්වන්නේ අර විශේෂාලල සූසං උකම්පිත්ව අලුවල ප්‍රතිමක බොහෝ කතනක් තිබෙනවා. ඒවලම සුදුසාකම් නරතන් උත්පාදකත්ව ඒ කියන්නේ විශේෂාලල දුර හොලවල නළුදින් වැඩි ගන්නවාගෙන දණ්ඩ පාරිශ්‍රය පිටත් වෙලා ගියා. මේ බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු ශ්‍රද්ධාවකත් එහෙම අදටත් සිදු වෙනවා පුද්ගල තුළ. එතකොට එතන මේ අවස්ථාව ඉවරයි. ඊළඟ කවර ගැටුම් ලැබෙන්නේ බුදුපියාණන් වහන්සේ හඳා ගාමි කංගවහන්සේලා මැද ඉතනම සභා මණ්ඩපය කියලා අපිට කියන්න පුළුවන් වැඩ සිටිනවා. ඒ අවස්ථාව බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම මෙහෙම දියාගාරේ වැඩ සිටිනකොට මම කෙනෙක් ආවම මෙහෙම මෙහෙම ප්‍රශ්නයක් ඇසුනවා වගේ විතර මෙහෙම පිළිතුරක් දුන්නා කියලා. එතකොට ඒ පිරිසගෙන් එක සංඝයා වහන්සේ නම බුදුපියාණන් වහන්සේගෙන් ඇසුවා මේ බුදුපියාණන් වහන්සේ කළ ප්‍රකාශනයේ අදහස මොකක්ද මේක තේරුම් ගන්න කියලා. අන්න එතකොට අරකටත් වඩා දීර්ඝ උත්තරාවිධක පාඨයක් බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානං දුක්ඛෝ පුරුතං පතංච සංඥා සංඛා සමුදයාචරಂತಿ එක්කේ නැති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයාන ඒසේවන්තෝ පටිඝානුසයාන ඒසේවන්තෝ දුක්ඛානුසයාන ඒසේවන්තෝ විචිකිච්ඡානුසයාන ඒසේවන්තෝ මානානුසයාන ඒසේවන්තෝ භවරාජාංශයාන ඒසේවන්තෝ අවිජ්ජානුසයාන ඒසේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝා විවාද තුවන්තෝ තේසුන් මුසාවාදාන ඉච්ඡේදේ පාපක අකුසල ධම්මා අපරිජේතා නිරුද්ධාන්ති. මේක ප්‍රකාශ කළා අනේ මේකට ජවනිකාව කියලා කියන්නේ ඇත්ත වශයෙන් මේකත් හේතු හොයද මේක ප්‍රකාශ මේකෙන් විද ප්‍රකාශයක් කළා බුදුපියාණන් වහන්සේ උරුම පුරස්නෙන් නැගිටලා අභිආරයට පිවිසියා. ආරිය භික්ෂුන් වහන්සේලාට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපිට විචාර ගන්න පුළුවන්. අර අසුව පාඨයටත් වඩා දුක පාඨයක් ප්‍රකාශ කරන එකත් සම්පූර්ණ නෑ. ඒක අසම්පූර්ණ භාවයේ ඇත්ත වශයෙන්ම මේක පරිවර්තනය කරනකොට තේරෙන්නේ අර මුල් පාඨයේ ඒකත් ගැටලුවක් ඇති වෙනවා. ප්‍රේමිකාවත් තුළ ප්‍රේමිකාවක් වගේ ඉදිරිපත් කරති. යතෝ නිදානං දුක්ඛ පරිසං කොපංච සංඥා සංඛා සමුදයාචරಂತಿ. පහන යම් හේතුවක් යම් කරුණක් නිසා පදංච සංඥා සංඛාවෝ පුරුෂයෙකු අභිභාවනය කරද්ද නොවැද්ද එක්කේ නැති අභිනන්දිතබ්බං අන්න ඒ කාරණය පිළිබඳව අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේතබ්බං කියන පද තුනේ අදහසක් ගන්න පුළුවන්. ඒ කාරණය පිළිබඳව සතුටු විය යුත්තක් හෝ කියාපෑ යුත්තක් හෝ බැඳී සිටිය යුත්තක් හෝ නැත්නම් ඒ සේවන්තෝ රාගානුසයන එළම රාග අනුසයන්ගේ කෙළවරය එළම පටිගිර අනුසයන්ගේ කෙළවරය එහෙම විච්ඡ අනුසයන්ගේ කෙලවරය, එහෙම විචිකිච්ඡා අනුසයන්ගේ කෙලවරය, එහෙම මානයන් අනුසයන්ගේ කෙලවරය, එහෙම භවරාග අනුසයන්ගේ කෙලවරය, එහෙම අවිද්‍යාව අනුසයන්ගේ කෙලවරය, එහෙම දඬු ගැනීම, ආයුධ ගැනීම, සම්බාධන සත්‍යදාන, කලහ විග්‍රහ, විවාද, බහින් බස්වීම, තීරාන්කීම් ආදී මේ සියලු අකුසලවලද කෙලවරය. එකීති පාපක අපල ධම්මා මේ සියලු පාපි අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරාශේෂයෙන්ම නිරුද්ධ වේ. එතකොට මෙතන අර වඩාත් ගැටළු යන්නේ අර මුළු කියාපු වචන ටිකයි. යතුන් දාන යම්කිසි කාරණයක් නිසා මේ පුරුෂයෙකු ප්‍රපංච සංඥා සංඛාරම් කිසිම මෙඩලන් ලැබෙනවද නැත්නම් ප්‍රපංච සංඥා සංඛාරම් යම් හේතුවක් නිසා පුරුෂයෙකු නැමිලද්ද පුහුලා ප්‍රතිතු වේත්තක් කියාපෑවුත්තක් ගැඹිසිතේත් නැත්නම් තමයි ඔය කියපු දෙක අර සියලු මනුෂ්‍යයාදී ඒ සියලු පෙර සම්පූර්ණයෙන්ම නිරවශේෂය කරමු එහෙමමයි. එතකොට බුදු පියාණන් නැමිට ගියාට පස්සේ මේ සංඝයා වහන්සේලාට පෙර කියා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක කොට පිට වෙනකොට මහා තාක්ෂයන් සංඝාසය වුණා. ඉතින් මහා තාක්ෂයන් සංඝාසය ආරාධනා කළා සම්මි භාග්‍යතුන් වහන්සේ විසින් බුආස්ථාවල උභාන්සේට ප්‍රසන්නතාව කරලා තිබුණා මේ සිතින් දේශනා කර දීලා දීර්ඝ වශයෙන් ඉවරණය කිරීමට දක්ෂ වූ හැටියට කරුණාකර අපට මේක විස්තර කරන්නයි කියලා. මහාචාර්ය සාමණේරට පිටත වෙන්නේ කරා අදිමදි කරා තමත් පසුවෙන් බලවත් වෙයි කියන නිසා තමයි ඊළඟට දෙනවා දිවර්ණිය. දැන් අපි සූත්‍රයේ තුන්වෙනි අවස්ථාවට. ඒ මහාචාර්ය සාමණේරට දෙන දිවර්ණියයි ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යම් වේදේති තං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පතංචේති යම් පතංචේති අතෝ නිදානං පුරුෂං පතංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්කුවින්නේසු රූපේසු. ඒක ඉස්සෙල්ලා අපි පරිවත් මේ අතරසෙන්ම මේ අසත් රූපයක් පිළිබඳව පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හය පිළිබඳවම ඒ විදිහට අනවාය සූත්‍රය ඒ එකක් නොකියවත තේරුම් ගැනීම පහසුයි. දැන් පරිවර්තන වශයෙන් ගත්තොත් මෙහෙමයි ගන්න තියෙන්නේ චක්කුංචාවසපටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. එතකොට අසද්දු රූපේ නිසා චක්කු විඥානේ උපදී. උපදී චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. මේ තුනෙහිම එකතු වීම එක්තැන් වීම ස්පර්ශයයි. පස්සපච්චය වේදනා ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව වලතුයි. ඊළඟට යම් වේදේති තං සංජානාති. යමක් වුදුද ඒ හඳුනාගනි. සංසංජානාති සංවිතක්කේති යමක් හඳුනා ගනිද්ද ඒ පිළිබඳව විචාරක කරයි. යම් විතක්කේති තං පතංචේති යමක් පිළිබඳව විචාරක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරා. යම් පතංචේති තතෝ නිදානං පුරුසං උපංච සංඥාකං කා සමුදාචරන්ති යමක් පිළිබඳව ප්‍රපංච කරයිද තතෝ නිදානං අනුදම් ඉතරින් අර ලැබෙවි නිදානං එකට අවශ්‍ය අංකුත් වචනාවේ ගමු. තතෝ නිදානං එන නිසා ඒ නිදාන කරගෙන පුරුෂං පපංච සංඥා සංඛා සමුදාචාන්ති ප්‍රපංච සංඥා සංඛාවෙන පුරුෂෝති යර සියාපි ඉන්ද්‍රඥානය මෙහි වූ පුද්ගලයාව මඩ පවත්වනවා අභිභවනය කරනවා කුමක් පිළිබඳවද? අතීත අනාගත ප්‍රත්‍යුප්පන්නේසු චක්ඛුරින්නේසු රූපේසු. අතීත අනාගත ප්‍රත්‍යුප්පන්න කියන කාලච්ඡේදම අය අතින් බලවත් බටේතු රූපයන් පිළිබඳ අතින් බලවත් රූපත් අනාගත බලන්න පිළිබඳ රූපත් මේ බන්තිරින් රූපත් පිළිබඳව ප්‍රපංච සංඥා සංඛාවන් අභිභවනය කරනවා කියලා. ඒ විදිහටම තමයි අනත් ශබ්දයත් ආදී වශයෙන් අවසාන වශයෙන් සුත ධර්ම පිළිබඳවත් මේ ආකාරයටම මේ රටාවටම සඳහන් කරනවා. ඒ මහාකච්චන් ස්වාමීන් වහන්සේ විග්‍රහයි. මෙතෙන්දී තවට යම් සිහියක් කියන්න සිද්ධ වෙනවා. මේ අටුවා මේක පිළිබඳව විග්‍රහ කළ තිබෙන ආකාරය මේ සූත්‍රයේ අර ප්‍රපංච සංඥා සංඛා පදේ ඒ ගැඹුරු අර්ථය ඉදිරින ආකාරයටම මේ විග්‍රහ කරන්න තිබෙනවා. ඒකට විශේෂ හේතුවක් පාන්නේ මේ මුලින් කියපු පාඨයේ මුල් වචන කීපය තේරුම් කිරීමේදී අටුවාව මතක හරිනවා මෙතන තිබෙන කාරකය පිළිබඳ විශේෂත්වය. ඒ කියන්නේ දැන් මේ සූත්‍රයේ ආරම්භ කෙරෙන්නේ කොහොමද? භාවකාරකයෙන්. චතුංචාවසපටිච්ච රූපේච උප්පදේ චක්ඛු විඥාන. අසත් පටිච්ච කියන වචනේ තන ප්‍රතිසමුප්පාදනායට කඳවර අසත් රූපයක් සත්‍ය කරගෙන චක්ඛු විඥානය උපදිනවා. තින්නා සංගති පස්සෝ ඒක මෙහිම එකතු වීම ස්පර්ශය. පස්සපච්චය වේදනා ඒ ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතනින් ගලන ඊළඟ විශේෂත්වය තියෙනවා. යම් වේදේති තං සංඥාති යම් සංඥාති තං විතක්කේති. පුරාණික චේතිතම් පතන්ති. තේජිත අත්‍යවශ්‍යම එතන අවස්ථා තුනකට බලන්න පුළුවන් මේ ඉන්ද්‍රිය ඥානයේ පිළිබඳව දැක්වලා තිබෙන මේ විස්තරය. මාදත්ත සංඥාන්සේ කළ විස්තරය. සාල්කාරකින් ආරම්භ වෙන්නේ වේදේති වේදනා අවස්ථාවට පත් වුණාට පස්සේ තියෙන්නේ යම් වේදේති සංඥා යමක් වේදේති එය හඳුනාගන්න. යමක් හඳුනාගන්න ඇයි ඒක බඳ විකල්ප කරයි. අපි මෙහෙම පරිවර්තනය කළාට මොකද අතුවාවියක තෝරන්නේ සංඥා සංඥානාති විතක්කෝ විතක්කේති අනේ විදිහට අර පුද්ගලිකව කරන දෙයක් විදිහට නෙවෙයි ඒක දැක්වලා තිබෙන්නේ මේ සංඥාව. ඒ කියන්නේ අන්න වේදනාවක් තියෙනවා. ඒ වෙලාවේ සංඥාව ඉදිරිපත් වෙලා ඒ වේදනාව හඳුනා ගන්නවා. ඊළඟට විතර්කයේ ඉදිරිපත් වෙලා සංඥාව පිළිබඳව විතර්ක කරනවා. ඊළඟට ප්‍රපංචයේ නැගී හිටිනවා ප්‍රපංචයේ ඒ විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ඔය විදිහටයි අතුලාව තෝරන්නේ. එයින් අර මහා කච්චාන් ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයේදී මේ මූලිකට කල්පකාරක ගැනීමේ අදහස අමතක වෙලා තිබෙනවා. පුරාණික විශේෂ අර්ථයකින් මෙතන මේ බුදු පියාණන් වහන්සේගේ අර යතෝ නිදානන් දෙස පොඩි සංකප්ප සංඥා සංකාදම දෝතරන් ආදී වශයෙන් සිද්දලේක ප්‍රපංච සංඥා සංකාම නැරෙන ආකාරය විග්‍රහ කිරීම තමයි මේ මහගතන සංඥාන්ට නියුජ්‍යට මේ ධර්ම සමූහයේ තුන් ආකාරයකින් දක්වලා තිබෙනවා. ආරම්භය භාවකාරක වශයෙන් ඊළඟට තිබෙනේ කල්පකාරක වශයෙන් අර සිද්දලයා වේදනාවෙන් පස්සේ තමන්ගේ අතට ගන්න බැරි ටික යම් වේදේති සංසංඥා ඇති අර වේදනාවෙන් පස්සේ ඒ හඳුන ගන්නවා. ඒ හඳුනීම පිළිබඳව ඊළඟ විතර්ක කරනවා. ඒ විතර්ක පිළිබඳව ප්‍රපංච කරනවා. එන්නේ තුන්වෙනි අවස්ථාවේ ධමිතෙන් වඩා ඕලාරික නිසහක්‍රමී ඉන්ද්‍රඥානේ ඕලාරික වන ආකාරයෙන් මහකත්ව ස්වාමීන් වහන්සේ පෙන්නු කරන්නේ. තුන්වෙනි අවස්ථාව ඉතාමත් ඕලාරිකයි. ඒක කොහොමද? යම් පතංචේති තතෝ නිදානං තුරිසං පතංච සංඥා සංඛා සමුදාචරං. එතන පුරුසං කියලා කියන්නේ කර්ම ඉදත් රූපය. ඒ හැදෙන්නේ අර ඉන්ද්‍රඥානේ මිනිය වූ පුද්ගලයාව මෙලකවත් වෙනවා අර පතංච සංඥා සංඛාවන්. පතංච සංඥා සංඛාවන් අතුරු සංඛාගෙන වචන තවත් දීර්ඝ විස්තරකින් වර්ණනය කර යුක්තා. කොහක් හෝ වේවා පතංච සංඥා සංඛාවෝ අර පුද්ගලයාව අර ඉන්ද්‍රඥානේ මිනිය වූ පුද්ගලයාව මැදලනවා අභිභවනය කරනවා. අන්‍ය විදිහයක් මෙතන මේ කියන්නේ අන්‍ය මැදදීම නිසා තමයි අර කියා පූජියට අර ක්ලේශ රාශිය ලෝකයේ ඇති වෙන්නේ. ඒකට මුලින් නිදුවක් යම් කිසි දෙයක් අර පමණ කියන වචනේ වැඩි ගත්තම ඒක උතුම්ට ඔබට පේනවා. මුල් කාටි පොඩි උපමාවක් වශයෙන් දැක්වෙත මෙතන මේ වෙන සිද්ධිය දැන් සාමාන්‍ය ජන කතාවක් තිබෙනවා. අර මන්ත්‍ර කරුවන් එක්තරා මන්ත්‍ර විද්‍යාව පිළිබඳ අවබෝධයක් ඇති කීප දෙනෙක් කරකැලයක් නදීන් යනකොට යාග්‍රේකගේ අධිසකින් ගතලා ඒ තුන්දෙනාම එකතු වෙලා ඒ බාග්‍රයාගේ යථාතත්වයට පත් කරන්න බැලුවා. ඉක්මනින් කර ඇටටික එකතු කරලා ඒ බාග්‍රයාගේ රූපේම ඇවිල්ලා තව කෙනෙක් මාසුත් එකතු කළා. ප්‍රථමයෙන්ම පණ දුන්නා. පණ දුන්නාට පස්සේ මොකද වුණේ? බාග්‍රයාට බුදුන් වුණා. අර මන්ත්‍රකාරය. අනිවාර්ය දෙයක් මේ සංකල්ප පිළිබඳ විතර්ක පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. බුදුන්ගේ සූත්‍රයේ මේක මේ පිටක් කියලා බුදුපාලන මහසී ප්‍රකාශ කළ ආනන්ද සාමණේර ප්‍රකාශ කළ නිකන් නෙවෙයි එතකොට. මෙතන තිබෙනවා සම්පූර්ණ රහස. මේ සියලුමාර දෘෂ්ටි වාද පිළිබඳව සංනාය අනුසය වශයෙන් බැඳගෙන පිළිබඳ රහස මෙතන තිබෙනවා. මේ සංකල්ප විකල්ප පිළිබඳව බෞද්ධ දර්ශනයේ ඒ වගේම වාග් විෂය පිළිබඳව වචන පිළිබඳව අපේ ඉදිනදා වහල් කරන වචන පිළිබඳව කඳුහත් පිළිබඳව සංකීර්ණ ගැඹුරු දර්ශනයක් මෙතන ඉන්නවා. දැන් එතකොට අපි මේ ප්‍රපංච තාම අර්ථ වශයෙන් ප්‍රකාශ කරන සිටින් සඳහන් කරත් මේ ප්‍රපංච කියන වචනේ දැන් අපි ප්‍රපංච කියන වචනේ නිරුක්තිය වශයෙන් සලකා බලුවේ වාග් ප්‍රපංචය කියන වචනේ සාමාන්‍යයෙන් දොරහාරි යුතුනවා. ඒ කියන්නේ වාග් බාහු වචන වැඩිපුරේදීම එහෙම නැත්නම් පවලට වඩා විස්තර කිරීම කියලා ඒ අදහස තියෙනවා. පූර්ව පංච ධාතුවෙන් යන වචනයක් තිබෙනවා. ඒක අදහස විහිදී යාම විස්තර කිරීම කියන අර්ථය තිබෙනවා. මේ ප්‍රපංචයේ බොහෝ විට සිදුවන්නේ එක්තරා විදිහක මෝහනයක් අවුල්වීම. ඒ අර්ථයක් තිබෙනවා. තවත් සමර්ථන් වල මේ ප්‍රපංච කියන වචනේ යෙදෙනවා. ඒ කෙටියෙන් ප්‍රකාශ කළ දෙයක් වඩා සවිස්තරව දක්වන දෙන පුද්ගලයන් හතර දෙනෙක් ගැන සඳහන් වෙනවා. උද්ගතිකං වූ විපංචිකං වූ මේවේ පදපරම එතන කියනවා විපංචිකං වූ කියන එක. ඒකත් මේ ප්‍රපංච ප්‍රදේශ ටිකක් සමානයි. කෙසේ වුණත් මේ ප්‍රපංච කියන වචනේ සාමාන්‍යයෙන් වාග් ව්‍යවහාරයේ වශයෙන් බලනකොට සුඛ අර්ථයක් තිබෙනවා. එක්තරා විදිහක අනවශ්‍ය වාග් බාහුල්‍ය වචන ගැඹුරින් නිසා ඇතිවන මෝහනයක්. ඒක හැදෙනවා. නමුත් මෙතන ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන්. මේ කියන්නේ මේක සාමාන්‍ය කතා විවහාර පිළිබඳ එකක් නෙවෙයි, මේ සිත පිළිබඳව. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ. දැන් අපේෂණ විචාරකවලක පස්සේ වෙන අවස්ථාවක් ඇතුළේ මේ ප්‍රපංච කියන දැක්වල තියෙනවා. විකල්ප විචාර කියන වචන දෙකක් අපිට පේනවා. විචාරකයට පසුව විචාරයේ ඉඳලා තියෙන අර විචාරකයේම ස්වභාවයක් තිබෙනවා. සිත දුවන ස්වභාවයක්. ධූරංගමං ඒක තරං ආදී වශයෙන් සිතේ තිබෙන ඒ ධූර ස්වභාවය මේ විතර්ක උඩයි යන්නේ විතර්ක සංකල්ප. අන්නේ මේ දිලීමෙන් ඇතිවන ඉතාමත්ම බරපතලම මෝහයක් පිළිගෙනවා මේ පපංච කියන වචනේ. අපි මෙතන ඉඳලා ඊළඟ දවසේ මේ දේශනාව පුරන්ට
ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.